مثال دي نو سال اسمي تي نو لو يي
يوجيت اگر دي نو
ها تي نو دي سال يو كوت مي نو ابي ايوه බලන්න ඒක මොනවද දාලා තියෙන ඉස්සර විශ්ය කරද කි. ඔය බලාගන්න කියලා අපේ අමාත්‍යංශය.
හා
සර්. නෝ නෝ.
හා
සර්. ඉතින් අන්න මේක කොයි තැනක් තියෙන.
ලිපිලේඛන ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ ව්‍යවස්ථාව සහ 1996 අංක 21 දන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාව පනතේ 30 වගන්තිය ප්‍රකාරව 2019 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා 19:04-19:06:30 දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ආ6 ව්‍යවස්ථාව ප්‍රකාර 2019 වර්ෂයේ සිවිවැනි කාර්තුව සඳහා 2020 වර්ෂයේ පළවෙනි කාර්තුව සඳහා සහ දෙවැනි කාර්තුව සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා මුදල්ලාමාත්තුමා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිලුම් පිළිබඳව කාරක සභාව විසින් 20/20 දෙවැනි මාස 18 දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද 8 වැනි පාර්ලිමේන්තුවේ සිවවැනි සභාවාරයේ පළවෙනි වාර්තාවේ ජාතික පොලිස් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් 20/20 දෙවැනි මාස 18 වන දින පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ සිවවැනි සභාවාරයේ පළවෙනි වාර්තාවේ මහනගර සභා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් කාර්යකින සභාවේදී යොමු කළ යුතුයයි ගරු කථානායකතුමනි මම යෝජනා කරමි.
ගරු කම්කරු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2022/18 වන දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද 8 වැනි පාර්ලිමේන්තුවේ සිවවැනි සභාවාරයේ පළවෙනි වාර්තාවේ කම්කරුවා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යංශය සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණය සහ ගනුලබු ක්‍රියාමාර්ගයන් පිළිබඳ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2022/18 වන දින පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ සිවවැනි සභාවාරයේ පළවෙනි වාර්තාව කම්කරු දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2022/18 වන දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ ලද 8 වැනි පාර්ලිමේන්තු සිවවැනි සභාවාරයේ පළවෙනි වාර්තාවේ මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනුලබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහා මාර්ග අමාත්‍යතුමා,
ගිණුම් පිළිබඳ යෝජනා කර.
ගරු කථානායකතුමනි, 2019 වර්ෂය සඳහා මාර්ග සහ මහා මාර්ග අමාත්‍යාංශ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන අමාත්‍යතුමා,
කතානායකතුමනි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 ආ වගන්ති යටතේ උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන අමාත්‍ය රැසින් සාදන ලදුව 2020 මැයි 18 දින ඇති අංක 21.76 ඇලිරක් දෙක දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ බලකරන ලද නියමයන් මම ඉදිරිපත් කරමි.
සෞඛ්‍ය අමාත්‍යතුමනි
ගරු කතානායකතුමනි කසියපහ අධිකාරිය වූ වෛද්‍ය ආඥාපනතිය 72 වදගන්තිය සමග කියුතු 19 ඊ වගන්ති යටතේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය තුමා විසින් සාදන ලදුව 2018 ජනවාරි 26 වෙනි දින ඇති අංක 2055 ඇලිරක් 54 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පලකරන ලද නියෝග සහ 105 අධිකාරිය වූ වෛද්‍ය ආඥාපනතිය 72 වගන්තිය සමග කියුතු 19 ඊ වගන්ති යටතේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය තුමා විසින් සාදන ලදුව 2019 දෙසැම්බර් 26 දින ඇති අංක 21.55 ඇලිරක් 15 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පලකරන ලද නියෝග ගරු කතානායකතුමනි මම ඉදිරිපත් කරමි.
ඉදිරි බල අමාත්‍යතුමනි
ගරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2022 වැනි මාස 18 වන දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද 8 පාර්ලිමේන්තුවේ සුවැනි සභාවාරයේ පළවෙනි වාර්තාවේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමු කර යුතුයයි අරු කතානායකතුමනි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත අමාත්‍යතුමනි
ගරු කතානායකතුමනි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2022 වැනි මාස 18 වන දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද 8 වැනි පාර්ලිමේන්තුවේ සිවෙනි සභාවාරයේ පළවෙනි වාර්තාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශ සම්බන්ධ කරුණු පිළිබඳ වාර්තාවේ පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 4 ප්‍රකාර නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමු කර යුතුයයි ගරු කතානායකතුමා යෝජනා කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා
වරයි 2019 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව කතානායකතුමනි මම ඉදිරිපත් කරනවා.
වරයි අමාත්‍යතුමා. වරයි හා නාවික අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2019 වර්ෂය සඳහා වරයි හා නාවික කටයුතු සහ දක්ෂිණ සංගමද අමාත්‍යංශ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා. ගරු ප්‍රියංකර ජයරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි සාගවේව හන්දිය 2090 යන ලිපිණියේ පදිංචි ඊ.එම්. රත්නායක මහතාගේ ලැබුණු පෙත්ස පිළිගන්න.
ජයරත්න හේරත් මන්ත්‍රීතුමා. ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා.
ගරු කතානායකතුමනි පෝද්දල පහල කීඹිය තුඩුව කමවත්ත පදිංචි කේල් ධනවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද හැල්පිටිය ගණේගොඩ කිතුල් විටිගල යන ලිපිණෙහි පදිංචි මහගොඩගේ තිලකරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පෝද්දල නරාවල පන්විල කැඳගහවත්ත යන ලිපිණේ පදිංචි පීඩි සිරියාවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද අක්මීමන නියාගම යන ලිපිනෙහි පදිංචි වයලට් දංගමුව මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි.
උසාමිල් මන්ත්‍රීතුමා.
මනි ඊයේ ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඊයේ දිනේත් අද දිනේත් වාචිකව අපේක්ෂා කරන ලද ප්‍රශ්න සකසා ඇති ආකාරය විශේෂයෙන් දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු 73 දෙනෙක් තමයි ඉන්නේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 82 දෙනෙක් ඉන්නවා කතානායකතුමනි. එතකොට ආණ්ඩු පක්ෂයේ ඊයේ දිනේදී මන්ත්‍රීවරු 2 දෙනෙකුට පමණයි ප්‍රශ්නවලට අවස්ථාව සලසලා දීලා තියෙන්නේ න්‍යායපත්‍රයේ. අද දිනේදී මන්ත්‍රීවරු 3 දෙනෙකුට පමණයි අවස්ථාව දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නවල විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න 2 බැගිනුත් ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩු පක්ෂය එහෙම නැහැ. තියෙන නිසා මේ ප්‍රශ්නය ගැන සැලකිලිමත් වෙන්න මොකද අපටත් අවස්ථාව තියෙන්න ඕනේ විශේෂයෙන් 50ට 50 අවස්ථාවක්වත් අපට මේක ප්‍රශ්න ඇසීමේදී ලබා දෙන්න ඕනේ කතා.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන පිළිවෙල අනුව තමයි න්‍යාය පත්‍රයට ඇතුල්
වෙන්නේ. කතානායකතුමනි අපි ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. නෑ නෑ පොඩ්ඩක් කෑ ගහන්න නැතුව ඉන්නකෝ. ඔහොම ඉන්න කෑ ගහන්න නැතුව. කතානායකතුමනි දැන් මමත් මුලදීම ප්‍රශ්න බාර දුන්නා. පාර්ලිමේන්තුව ඇවිල්ලා දිවුරුම් දීලා දවස් කිහිපෙකම බාර දුන්නා. නමුත් මගේ එක ප්‍රශ්නයයි තියෙන්නේ.
ඔබතුමා මුලින් බාර ඊට කලින් බාර දෙන්නේ නැති අනිත් කට්ටිය. ඒකයි.
නෑ නෑ කතානායකතුමනි එහෙම වෙන්න බෑ. මම 22 වෙනිද වගේ දුන්නේ.
නෑ නමුත් අපේ ලියා මේ ප්‍රශ්නයක් බාර දුන්නාම ගරු මන්ත්‍රීතුමා ඒක ලේඛනගත වෙනවා. ඒ ලේඛනගත වෙන පිළිවෙලට අනුව තමයි ගන්න. ඒ ලේඛනගත වෙච්ච වෙන පිළිවෙල තමයි යන්නේ. ඔව්. ඔව්. ඔව් කියන මොහොජිබිරාම. රෞමන් මන්ත්‍රී.
හරි. කරු කතානායකතුමනි දැන් මේ සාමාන්‍යයෙන් දැන් මේ ප්‍රශ්න ඇසීම ගැන එතුමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඒ හින්දා එතුමාගේ ප්‍රශ්න එතුමාට කණ්ඩායම් රැස්වීමේ අහගන්න පුළුවන්. අපිට විපක්ෂයත් එක්ක කණ්ඩායම් රැස්වීම නැහැ. අපිට තියෙන්නේ මෙතන තමයි ප්‍රශ්න අහන්නේ.
හරි බොහොම ඉස්සරදී.
ඒ හින්දා එතුමා
බොහොම ඉස්සරදී. හරි. හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා. ඔව් කියන්නේ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවට තේරීපත් වුණ මන්ත්‍රීවරයෙකුට ප්‍රදේශයේ හෝ රටේ තියෙන ප්‍රශ්නයක් අහන්න අයිතියක් තියෙනවා. පසුගිය කාලේ විපක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ ඉද්දිත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විශේෂම හේස මන්ත්‍රීතුමා චමින්ද මන්ත්‍රීව හැම සාක්ෂි දරනවා ආණ්ඩුවේ ඉඳගෙන ප්‍රශ්න රාශියක් ඇහුවා. ඒ අයිතිය සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තියෙන්න ඕනේ. ඒ අයිතිය නැති කරන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්ෂද විපක්ෂද කියලා නෑ. එහෙනම් ඕන මන්ත්‍රීවරයෙකුට අයිතියක් තියෙනවා ප්‍රශ්නයක් අහන්න.
ඒකේ වෙනසක් නෑ. අපි ප්‍රශ්න ලියාපදිංචි වෙච්ච හැටියට ප්‍රශ්න ලියාපදිංචි වෙච්ච පිළිවෙලට අනුපිළිවෙලට කාටවත් අවස්ථාව දෙනවා. හරි. හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අහන්න.
පොයින්ට් බෝන සර් 81 කියලා දාන්නේ. ඔබතුමා එහෙම කරන්න එපා. ඔබතුමා අසාධාරණ විදිහට හසිරෙන්න එපා කතානායකතුමා. දැන් මුසාවිල් මන්ත්‍රීතුමා සාධාරණ ප්‍රශ්නයක් ඇහුවේ. මට 86 1 යටතේ ඒකට සම්බන්ධ නිඩ දෙන්න. ස්ථාවර නියෝග 90 නිහන්නේ ගරු කතානායකතුමනි.
ඔව් මොකද්ද ප්‍රශ්නේ ඔබතුමාගේ?
එන්නකෝ අහන්න ඉතින්. හා 86 1 යටතේ මම අහන්නේ මේකට සම්බන්ධ එකක දෙන්න ගරු කතානායක.
හරි දීලා තින්නේ.
ආ දැන් දුනා. සමා වෙන්න බොහොම ඉස්සෙල්ලා ගරු කතානායකතුමා එතුමා හරි සාධාරණව අර යෝජනා කරපු පිළිබඳ එකඟයි. අර සම්මව කියන්නේ දැන් ඔබතුමා ඒ හැංගීම ආපු ගරු මන්ත්‍රීතුමනි ඊයේ දිනේදී මේ පාර්ලිමේන්තුවේ සිදුවිච්ච පිළිබඳ ඔබතුමා අනුමත කරනවාද? ඒ විදිහට ගරු කතානායකතුමනි එසේ ඒ මන්ත්‍රීතුමා ඒ අසාධාරණය සම්බන්ධව යෝජනා කිරීමේදී අපිටත් ඉතාමත් කනගාටුවෙන් ඔබතුමා යෝජනා කරන්නේ ඊයේ දිනේදී පැහැදිලිවම පක්ෂග්‍රහයව ඔබතුමා ඇතුළු මේ සමහර නිලධාරීන් හැසිරිච්ච බව අපිට කනගාටුයි. ඔබතුමා අර නිල ඇඳුමක් ගැන කියෙද්දි මේ මේ වේතදාරිතුමා ඇවිල්ලා කියනවා මේ නිලදැලුම් ඒ නිල ඇඳුම හරි කියලා. ගරු කතානායකතුමනි මේ අශෝබන හැසිරීම් සාමයේ සම්ප්‍රදාය ගතිය ඈත් කරන්න එපා. අපි මේ නිලධාරීන්ට ඔබතුමාට මුලසනේට මා විශාල ගරුත්වයක් තියෙනවා. දකින්න රටේ මිනිස්සු කැමති. ඒක දිගින් දිගටම පිරිහෙනවා. ඒ නිසා ඒ ගරු මන්ත්‍රීතුමා කියනවා වගේ ඒ සාධාරණයේ ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි.
බොහොම ස්තුතියි. ඔව් බුද්ධිවත් වෙනවා.
122 යටතේ සමාන 121 යටතේ මේ දැන් එතුමා මේ මුසාමිල් මැතිතුමා කියපු සමව කියන අදහසට අපි ගරු කරනවා. ඒ ගරු කරමින් මම ඔබතුමාට කියනවා ඊයේ කෝප් එකේ සභාපතිකම ආණ්ඩු පක්ෂයට ගත්තා වගේ එතුමා කියන පරිදි සමව ඒ කෝප් එකේ සභාපතිකම අද අපිට දෙන්න. එතකොට ප්‍රශ්නත් සමව දාමු. ඒ නිසා සමව වැඩේ කරන්න නම් ඒ ඊයේ කෝප් එක ඒගොල්ලෝ ගත්ත හින්දා කෝප් එකේ සභාපතිකම ඒගොල්ලෝ ගත්ත හින්දා සමව අද පොඩ්ඩක් ඔබතුමා කියන්න ඒකට විරුද්ධ වෙන්න එපා කියලා අපි විපක්ෂයෙන් සමව අපි වැය කරමු. ඒ නිසා සමව කරමු. සමව අන්න එහෙම. එතකොට හරි සමව
මම
ඒක අදාළ නෑ මත්තුමා. ඉතින්ට ඒක ඔබතුමාල විසඳ ගන්න. ඔව් මන්ත්‍රීතුමා. ඔකත් මේ මේ මරිකා මන්ත්‍රීතුමා.
අර ගතානායකතුමනි මම මේ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති. දැන් ඊයේ
කෝප් කමිටුව රැස්වලා ඒක සභාපතිවරයා හැටියට ආණ්ඩුවට අවශ්‍ය පරිදි මාචාර චරිත හේරත්මැතිතුමාව තෝරගත්තා. එතුමා සාපේක්ෂව එතුමා හොඳයි, අපේ ගැටලුවකුත් නැහැ. නමුත් පෞගිය කාලේ දැන් මේ ගිය ආණ්ඩුව කරාද කොයි ආණ්ඩුව කරාද කියන එක අදාළ නැහැ. අද තාක්ෂණයත් එක්ක ලෝකය ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඕනෑම තොරතුරක් තප්පර ගානකින් දැනගන්නවා. දැන් විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මහජනතාවට මේ මේවායේ කටයුතු කරන ආකාරය පිළිබඳව දැනගැනීමේ අයිතියක් තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුව සජීව විකාශයක් යනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ එඩිට් කරපු ඩිලේ ට්‍රාන්ස්මිෂන් එකක් නෙමෙයි තියෙන්නේ, ලයිව් ට්‍රාන්ස්මිෂන් එකක්. එතකොට කෝප් කමිටුවේ මෙතෙක් ආපු සම්ප්‍රදාය තමයි ඒක මාධ්‍යයට විවෘත කරලා තියෙනවා. එතකොට දැන් ඒක මේ ඩිලේ එකකට යන්න වගේ එකක් නිකන් දැනෙනවා එහෙම එකක්. ඉතින් එහෙම කරන්න එපා. මොකද හේතුව මිනිස්සුන්ට ඒක දැනගැනීමේ අයිතිය එකක් තියෙනවා. අනිත් එක බය වෙන්න දෙයක් නැහැනේ. 2015 ඉස්සේ යාපාල ආණ්ඩු කාලේ රාජ්‍ය ආයතනවල ක්‍රියාපටිපාටියනේ මේ විමර්ශනය කරන්නේ. එතකොට ආණ්ඩුවට අවස්ථාවක් තියෙනවා. බෞගේ ආණ්ඩු කාලේ කොළඹ අතේ කුරුඳුවත්තේ ටයිකෝට් කාර්යය හොරකම් කරලා තියෙනවනම් බඩු එළියට දාන්න. ඒකේ ඉඳලා ඒ ලයිව් එක යන්න දෙන්න, ඔබතුමා මැදිහත් වෙන්න, ඩිලේ ට්‍රාන්ස්මිෂන් එඩිට් කරලා දාන්න එපා. එතකොට ජනතාවගේ විශ්වසනීයභාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉල්ලන්නේ අලුත් දෙයක් ඉල්ලන්නේ නැහැ. මෙතෙක් කරගෙන ආපු එක එහෙම ඒ විදිහට යන්න
දෙන්න. බොමිස්සුටි, ඒක න අපි බලන්න. ඔව් ජගත් පුෂ්පාරවන්තයා.
ඒක තමයි ඊයේ සාකච්ඡා කරා. මම හිතුවා මේ සභාව නොමග යන්නවත් මේ රටේ ජනතාව නොමග යවන්නත් උත්සාහ කරන්න එපා කියලා මම ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒක සභාපතිතුමාට, කෝප් කමිටුවේ සභාපතිතුමාට සාකච්ඡාය තුමා අලුතෙන් පත් වුණු මන්ත්‍රීතුමේ තුමා සභාපතිතුමා හැටියට කළා. එතුමා සාකච්ඡා කරලා ඒ සමාජිකයන් දන්වන්න කියලා කිව්වා. ඒ වගේම කෝප් කමිටුවේ සභාපතිතුරය දීව් ගුණසේකර ගරු හිටපු ඇමතිතුමේ දරුවා. ඒ නිසා මේක පහුගිය වකවානුවේ විපක්ෂයට කියලා සුනිල් හඳුන්වන්නේ මන්තුමා ආණ්ඩුව හිටියේ. ඔක්කොම එකට ඇහුවේ නඩු විභාග කරේ අර කමිටු හැදුවේ. එතකොට නයි විපක්ෂය නෙමෙයි කඩවුතු කරේ, ආණ්ඩුවේ කඩවුතු කරේ. ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය විදියට රඟපෑවේ
නෑ නෑ.
ඒ කඩවුතුද?
ඔබතුමාගේ නම සඳහන් වුණේ නෑ. ඔබතුමාගේ නම සඳහන් වුණේ නෑ. නෑ
නෑ.
ඔබතුමාගේ නම සඳහන් වුණේ නෑ. නෑ. ඒක ඔබතුමාගේ කතාවෙද පැහැදිලි කරන්නේ. ඔව් කිරියල්ල මන්ත්‍රීතුමා කියන්නේ.
ආරාගතුමනි පසුගිය ආට් ප්ලීස් පසුගිය ආණ්ඩුවේ සභානායක හැටියට මම යෝජනාවක් ගෙනාවේ. පසුගිය ආණ්ඩුවේ සභානායක හැටියට මම යෝජනාවක් ගෙනාවා. මේ කමිටු සියල්ලම කෝපා මාධ්‍යයට විරුද්ධ කරන්න කියලා ඒක පාර්ලිමේන්තුවේ අනුමත උනා. පාර්ලිමේන්තුවේ අනුමත උනා ඒක. කතානායක කරු ජයසූරිය මැතිතුමා බුලසනේ හිටියේ. මම යෝජනාවක් ගෙනා මේ සියලු සමිති කෝපා මාධ්‍යයට විරුද්ධ කරන්න කියලා ඒක අනුමත උනා. පාර්ලිමේන්තුවේ අනුමත උනා.
ඔව් මොව් මරිකන් මන්තුමා කියන්නේ මේ කෑ ගහන්නේ.
දැන් කතානායකතුමනි එතුමා මගේ කරුණ විකෘත කරන්න උත්සාහ කරනවා. අපි කිව්වද දැන් අපි කිව්වේ මෙතෙක් කරගෙන ආපු එක එහෙම දෙන්න කියලා. ඒක සම්බන්ධව අමුතුවෙන් කරනවද නැද්ද කියලා.
හරි ඒක
ඒක නේද නැහැ.
හරි. හරි. ඔව් කැටගොඩ මන්තුමා.
එතුමාට දැන්
පොයින්ට් ඔෆ් ඕඩර්.
දැන් අපේ මේ කිරියල්ල මේතුමා දැන් කියනවා ආණ්ඩුව ඒවා නෙමෙයි මේ ආණ්ඩුව කරන්න ආවේ අපි. ආණ්ඩුව මෙහෙම තීන්දුව ගත්තයි කියලා පාර්ලිමේන්තුවේ. නමුත් මේක තියෙන වෙන ආණ්ඩුවක්. මේ අපේ ආණ්ඩුව. එතුමා කියනවා අපි කරන්න.
හරි. බොවිෂ. මන්ත්‍රීතුමා. ඔව් ජොන්සන් ෆර්නාන්ඩෝ එම්තුමා.
යාරු කතානායකතුමනි.
ඔව්.
ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා කිව්වා එතුමා සභානායක හැටියට ඉන්න කාලෙදී තමයි මේ තීන්දුව ගත්තේ කියලා. මේ තීන්දුව අපිත් ගත්තේ බිස්නස් කමිටි ඔබතුමා වාඩිලා හිටපු මේක තමයි අපි මේක සල්කා බලන්න තීන්දුව කෙරුවේ. ඒක ඔබතුමාට අමතක වෙලා. ඊළඟට අපි මරික්කාර් මන්ත්‍රීතුමා ගරු කතානායකතුමා කිව්වා 2015 ඉඳලා මේ තීන්දුව අරගෙන කටයුතු කරනවා. දැන් ඊළඟට බලන්නේ 2015 පස්සේ ටයිකෝට් කාර්යය කරපු හොරකම් ගැන කියලා. ඒක එතුමන්ලයි ප්‍රශ්නේ, පක්ෂ දින ප්‍රශ්නය. හැබැයි අපි ගත්ත තීන්දුව තමයි අපි දැක්කා 2015 ඉඳලා මේ මාධ්‍ය සජීව මාධ්‍යට දීලා මේක පාවිච්චි කරුවේ හිටපු ජනාධිපතිතුමාටයි හිටපු ඇමතිතුමාටයි පහර දෙන්න. ඒ විතරක් නෙමෙයි නිලධාරීන් ගෙනල්ලා තමන්ගේ බලය පාවිච්චි කරලා තමන්ගේ දේශපාලන න්‍යාය සහ දේශපාලන ඉලක්ක වලට පාවිච්චි කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. ඉති අපිටත් හොඳයි අපිටත් මේක 2015 දාන්න ඔබතුමාට තමයි ඔබතුමා කාලේ කරපු හොරකම් තමයි ලිවෙන්නේ හැබැයි 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 සදාචාරයක් තියෙන්න ඕනේ මේවා හොඟක් හොඟක් මොනවාද ටීවී ස්ටේෂන්ස් කරන්නේ සමහරව තමුන්නාසේ නියෝජනය කරන ස්ටේෂන් එක කෑලි කබල කබල තමන්ගේ දේශපාලන න්‍යාය ඉලක්ක කරගෙන තමයි කටයුතු කරන්නේ තමුන්නාසේ නියෝජනය කරන ස්ටේෂන් එක අපි ඒ නිසා අපි කියනවා පැහැදිලිව මේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ විවිධ තනතුරු වල හිටපු අයගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට තමයි අපි මේ තීන්දුව අරන් දෙන්නේ ඒ නිසා බොරු මාධ්‍ය සම්දර්ශන කරන්න යන්නේ නැහැ මේ ආණ්ඩුව ඒක මතක තියාගන්න තමුන්නාසේ තමයි ඒක කරුවේ තමුන්නාසේ තමයි මාධ්‍ය සම්දර්ශන කරුවේ ඒ ඉතිහාසය තුනෙන් දෙකේ බලයක් දීලා මේ රටේ ජනතාව එක ප්‍රතික්ෂේප කරුවා ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරපු එක අපි නැවත වාරයක් මේක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ
ඔව් ඔව් මන්ට
ගරු කථානායකතුමනි ස්තුතිවන්ත වෙනවා මම කෝප් කමිටුව සමාජිකයෙක් දැන් මෙතුමා කියනවා මෙතුමාලා තීන්දුවක් කරන්නලු තියෙන්නේ මාධ්‍යයට නිරාවරණය නොකරන්න හැබැයි අපේ සභාපතිතුමා අපි ඊයේ තීන්දුව කරේ ඉදිරි සතියේදී මේ තීන්දුව එතුමා දෙනවා කියලා මේ තීන්දුව ගන්න ඕනේ විපක්ෂයේ සංවිධායක ආණ්ඩු පක්ෂයේ සංවිධායක නෙමෙයි මේ තීන්දුව ගන්නනේ කෝප් කමිටුවේ සභාපතිතුමා මේ බලපෑමක් කරන්නේ මේ කරන්නේ සභාපතිවරයා බවට පත් වුණු මහාචාර්ය චරිත හේරත් මහත්තයාට බලපෑමක් මේ කරන්නේ එතුමා ගන්න ඕන තීන්දුවක් මෙතුමාලා කියනවා ඒක ක්‍රියාත්මක කරන්න නැහැ කියලා ඒක යන තීන්දුව ආරම්භ කරනින්
ඔබතුමාලා
දැන් මේ හොරාට කලින් කෙහෙල් බල වැඩවන්න මේ ගේම ගහන්න යන්නේ මේ නිලධාරීන් පිට දාලා කෝප් කමිටුවේ
සභාව ජනසමගාමී මත්තම
ගල්වදාන ආගතුමනි නලි කවයික මට දීලා තියෙන්නේ ගරු කථානායකතුමනි මේක පක්ෂ නායක රැස්වීමදී සාකච්ඡා කරලා අපි ආව තීන්දුවක් ඒක ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමා හිටපු ඇමතිතුමා හොඳට ඒක දන්නවා මේ නලින් මණ්ඩාර මහත්තයා ඒක නෑ ඒකයි තුමා දන්නේ නැත්තේ ඉතින් මට ටිකක් කල්ල යනවා ඔකට එන්න ආපහු ඔයක දන්න දුරු කරා
කොහොම ඉස්සුදි හරි දැන් මේ අපේ කාලය නාස්ති වෙනවා ඔව් ඔව් නාමල් රන්ජිස්
අරු කථානායකතුමනි මේ පක්ෂ නායක රැස්වීම ගන්න ඕනේ තීන්දුව වලට මේ සභාවේ කාලය නාස්ති කරන්න එපා ඒ ගන්න තීන්දුව ඔබතුමා අනුගමනය කරන්න. නැත්තම් මේ එක් එක් මන්ත්‍රීවරයෙක්ට ඕන ඕන විදියට මාධ්‍යට සංදර්ශනයක් ඉදිරිපත් කරන ඔබතුමාගේ සහ මේ රටේ ජනතාවගේ මුදල් සහ කාලය වැය කරන්නේ නැතුව පක්ෂ නායක රැස්වීම ඉන්න අය තීන්දුවක් ගත්තම කරු කථානායකතුමනි ඒක අපි ක්‍රියාත්මක කරන්න. ඒ තීන්දුව අවුලත් විලා අපි කටයුතු කරමු.
බොහොම ස්තුතියි. ඔබතුමා ඒක ඒ කමිටුවේ තීන්දුවක් ගන්න. ඔව් කියන්නේ පොයින්ට් අවෝඩ් එකමයි.
දැන් කරු කථානායකතුමනි දැන් මේ මන්ත්‍රීතුමා කියන කාරණේත් පැහැදිලි වෙන්නේ මේ වෙනතරකින් ගත්ත තීන්දුවක් ගැන.
හැබැයි මේක පොයින්ට් බෝඩ් එකක් නෙමෙයි. කරුණාකරලා ඉඳගන්න. පොයින්ට් බෝඩ් එකක් නෙමෙයි ඒක. අපි හේෂා විතානගේ කරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ අහන්න.
මං අහන්නේ කොහොමද වෙන ඒවා අහනෝනේ.
මේ නොමග ගෙනියනවා මා සභාව. වෙලඳ මන්ත්‍රීතුමා
ශ්‍රී ලංකා රේගු විසින් ලබා දී ඇති තොරතුරු අනුව පින්මාළු ආනයනය කරනු ලබන රටවල් අංක 1 කියලා ඇමරුමේ මම දක්වලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමා රටවල් 33කින් පින්මාළු ආනයනය කරනවා. චිලිය, තායිලන්තයේ, ජපානයේ ඇතුළු මේ රටවල් 33ේ ලයිස්තුව මම ඔබතුමාට අමනුම වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. දෙවනුව රේගු විසින් ලබා දී ඇති තොරතුරු අනුව වර්ෂය තුර පරිභෝජනයෙන් නුසුදුසු පින්මාළු ආනයනය කළ අවස්ථා රාශියක් තිබෙනවා. ඒවා රීෂිප්මන් නැවත අපනයනය කරන්න ප්‍රතිඅපනයනය සඳහා විධාන කරපු වගුවක් තිබෙනවා. කරපු ආයතන දක්වලා තිබෙනවා. එය ආයතන 28ක් එලෙසින් නුසුදුසු පරිභෝජනයට නුසුදුසු පින්මාළු ආනයනය කරන එය නැවත හරවා යවා තියෙනවා. ඊළඟට රේගු විසින් ලබා දී ඇති තොරතුරු අරුව ටින්මාල ආනයනය කරන සමාගම් හා ප්‍රමාණ වෙන වෙනම තුන්වෙනි යමුණුම වශයෙන් මම දක්වලා තිබෙනවා. මෙම ආනයන සඳහා පාරිභෝග කටයුතු අධිකාරියේ කිසිදු අවසරයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. කන්සියුමර් ඇෆයර්ස් ඔතොරිටි එක පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය මේ මිල ආනයනය පිළිබඳ ගුණත්වය පරීක්ෂා කරන්නේ ඒ සඳහා තියෙන්නේ ප්‍රමිති ආයතනය. මං ඒ කරන ආකාරය පිළිබඳ ඔබතුමාට දැනුම් දෙන්නම්. ආනයනය කරන ලද ටින් මාළු තොග සියල්ලම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලක පරීක්ෂණ ඒකකයේ විසින් අනුමත කරන තෙක් ශ්‍රී ලංකා රේගුවේ පරීක්ෂණ අංගනවල රඳවා තිබෙනවා. මෙම තොග ප්‍රතික්ෂේප වුවහොත් රේගුව අධීක්ෂණය යටතේ අපනයනකරු වෙත ආපසු යවනු ලැබේ. නිසි බලධාරියාගේ අනුමැතියකින් තොරව කිසිදු භාණ්ඩ තොගයක් භාණ්ඩ බාර ගන්නා ගුදම හෙවත් ගබඩාවට මුදාරණු නොලැබේ. නැවත නැවගත කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකයේ විසිනි. ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඇමුණුම හතරෙහි මම විස්තරාත්මකව දක්වලා තිබෙනවා. 2005 සිට ආනයනය කරන ලද ටින් මාළු තොග පිළිබඳ සම්පූර්ණ වටිනාකම් විස්තරයක්, ඒ ප්‍රතික්ෂේප කරපු ඒවා පිළිබඳ විස්තරයක්, අනික් සියලුම විස්තර ඇමුණුම වශයෙන් විස්තරාත්මකව ඔබතුමාට ලබා දීලා තියෙනවා. අතුරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
ගරු කතානායකතුමනි, මම හිතන්නේ විශේෂ ගැන අවබෝධයකින් කතා කරන්න පුළුවන් අමාත්‍යවරයෙක් පිළිතුරක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී අතුරු ප්‍රශ්න වලටත් පිළිතුරක් ලැබේ කියලා විශ්වාසය ඇතුව පළවෙනි අතුරු ප්‍රශ්නය අහනවා. ගරු කතානායකතුමනි, මේ ටින් මාළු පරිභෝජනය කරන්නේ මේ රටේ බහුතරයක් අහිංසක දුප්පත් මිනිස්සු. එතකොට මේ රටේ ටින් මාළු ආනයනය තුලදී ඔබතුමා කියපෝ ප්‍රමිතියෙන් තොර ටින් මාළු ඕනෑ තරම් වෙළඳපොළට එනවා. තොර ප්‍රමිති ආයතනය නැත්තම් වෙන පරීක්ෂණ කරන රේගුවේ ආයතන සියල්ලගේ ඇහැට වැලි ගහලා මේ වෙළඳපොළ තුල තියෙන මේ හරහා අපි දැක්කා. විශේෂයෙන්ම කොරෝනා සමයේදී අර ආහාර මලු දෙනකොට නැත්තම් ප්‍රාදේශ සභාවලය වෙනමම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට මේ ටින් මාළු හරහා ජනතාවට පරිභෝජන නුසුසු ටින් මාළු ගියා. මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් උත්තරයක් ඉල්ලනවා. ඔබතුමාලගේ ආණ්ඩුව යටතේ අපිට මතකයි 2009 දී කිව්වා තෝරමාළු රුපියල් 300 දෙන්න පුළුවන් යුද්ධ උරුණාම කියලා. අපිට බැරි. ඇයිද? ප්‍රමිතියක් තියෙන මිනිසුන්ට කන්න පුළුවන්. දැන් එක ටින් මාළු නිෂ්පාදනාගාරයක් ලංකාවේ තියෙනවා, මිනිසුන්ට කන්න බෑ ටින් මාළුක. අපිට එවැනි ජනතාවට පරිභෝජනය කළ හැකි ටින් මාළු නිෂ්පාදනය කිරීමට වැඩපිළිවෙලක් යෝජනා කරලා ඒක ඇත්තටම මේ සඳහා ව්‍යාපාරික ඕන තරම් ඉඳි අපිට පේන ව්‍යාපාරිකෝ එනවා, ආය අතෑර දාලා යනවා. මේකේ තියෙන ගැටලුව ගැන මට අවබෝධයක් නැහැ. ඒ සඳහා යම් ප්‍රවේශයක් ගන්න හැකියාවක් අමාත්‍යාංශයට තියෙනවද කියන කාරණාව රටට හෙළි කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
තාම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඉදිරිපත් කළේ. රට වටේම මුහුද තිබියදී ටින් මාළු ආනයනය පිළිබඳ මේ තරම් විශාල වියදමක් දැරීම ගැන මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතු ප්‍රශ්නයක්. නමුත් ඒ තත්ත්වය ඇති වුණේ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවට ටින් මාළු ආනයනය කරමින් තිබිලා මහින්ද රාජපක්ෂ යුගයේදී මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මේ රටේ ටින් මාළු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා කිහිපයක් ආරම්භ වුණා. ආරම්භ වුණ අවස්ථාව වන විට ලංකාවේ 2005 සිට 2014 දක්වා මහින්ද රාජපක්ෂ යුගයේදී ටින් මාළු ආනයනය කළ පිරිවැය රුපියල් බිලියන 2.5 අතර තමයි තියෙන්නේ. ඕනෑම වර්ෂයකදී බිලියන 2.5 අතර ප්‍රමාණයක් යනවා ටින් මාළු ලංකාවට ගෙන්නන්නේ. ඒක මේ අවුරුදු 10 තුනම තිබුණ තත්ත්වය. ඒ පාලනයක් ඇතුව ගෙන්නපු නිසා රට ඇතුලේ ටින් මාළු කර්මාන්ත සඳහා ආරක්ෂිත වෙළඳපොළක් තිබුණා. නමුත් 2015 යාපාන රජයේ බලයට පත්වීමත් සමග රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා අසාමාන්‍ය ලෙස ටින් මාළු වල තීරුබද්ධ අඩු කළා, ගෙන්නන්න නියම කළා ටින් මාළු නිදාසයේ වක්කඩ කැඩුවා වගේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 5151 ටින් මාළු ආනයන පිරිවැය මිලියන, 2015 ටින් මාළු ආනයන වියදම මිලියන 11918. එතකොට එක වර්ෂයක් තුලදී ආණ්ඩුවක් ඇවිල්ලා 131කින් ටින් මාළු ආනයන පිරිවැය වැඩි වුණා. එතකොට ටින් මාළු වෙළඳපොළ සම්පූර්ණයෙන්ම දේශීය කර්මාන්තවලට වහන්න වුණා මේ ගත්ත ක්‍රියාමාර්ගය නිසා. 2014 රැකලා තිබුණ වෙළඳපොළක් 2015 මෙලෙසින් විවෘත කිරීම නිසා 131ක්. එතකොට 2015 ටින් මාළු ආනයන වියදම 11918යි. 2019 මේ ගිය අවුරුද්දේ 11829යි. මේ ඇති කරපු පුරුද්ද නිසා මේ තත්වය සමනය කරගන්න බැරි තත්වය ඇති වෙලා තියෙනවා. ඒක හොඳයි ඔබලගේ ආණ්ඩුවෙත් ඉදිරි ප්‍රතිපත්තිය සකස් කරන විට මේ රටේ කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කරනකොට මෙවැනි තීරු බදු කඩකිරීමක් කළාම ඒ රට කඩාගෙන වැටෙනවා. තාවකාලික වාසිය තංගා මේක කළාම මේ නිසා මේකට සම්පූර්ණයෙන් වග උත්තරකරු 2015 රජයේ මුදල් අමාත්‍ය ලෙස කටයුතු කරපු රවි කරුණානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම හිතනවා එතුමා එතන වෙන දේශපාලන ප්‍රකාශයක් කරා. මම මේ වෙලාවේදී කැමති ඇත්තටම ඊට වඩා
ප්‍රශ්න අංක දෙක
ප්‍රශ්න යන්නේ ප්‍රායෝගික තත්ත්වය තමයි. ගරු ඇමතුමනේ, සමන් එක කණ්ඩ බෑ. ඒ ඔබතුමාලා අදපු ව්‍යාපෘතිය තුළ නිර්මාණය වෙච්ච සමන් එක මේ වෙළඳපොළ තුළ විකුණ ගන්න බැරි වුණා. ඒක ප්‍රමිතිය තියෙන්න පුළුවන්. නමුත් මේ රටේ ජනතාවට කන්න පුළුවන්කමක් තිබුණේ
නැහැ. ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න.
මගේ දෙවෙනි ප්‍රශ්නය මේ සමන්ටින් එක මම ඉස්සෙල්ලා කිව්වා මේ රටේ පුංචි මිනිහට වැදගත් වෙන ආහාරය. මේ වෙනුවෙන් අපි දැක්ක අධිකරු ජනාධිපතිතුමා වෙනම ප්‍රකාශයක් කළා රටේ ජනතාවට මේ සමන්ටින් එක රුපියල් 100 දෙන්න කියලා. ඒක හොඳ යෝජනාවක්. නමුත් ඒක එකපාරටම නැතර වෙලා ගියා කරු කතා නැතුනේ. ඒතොර අපි දැනගන්න කැමති කරු ඇමතුමනි, මේක දේශපාලන ව්‍යාපෘතියක්ද නැත්නම් නැවත ඉස්සරහට අරගෙන යන්න මේ తాවකාලිකව නැතර කළා ඉදිරි දිනකදී රටේ ජනතාවට මේක නැවත ලබා දෙන්න හිතාගෙන ඉන්නවද නැත්නම් ඒක දේශපාලන ව්‍යාපෘතියක් විදිහට දැන් ඒක නැතර කරලා දාලා තියෙන කියලා. මොකද දැන් රුපියල් 300කට ආසන්න මුදල.
දැන් මේ ප්‍රමිතියෙන් බාල යම්කිසි භාණ්ඩයක් තියෙනවා නම් අපි පාරිභෝගික කටයුතු අධිකාරියෙක්ව වටලනවා. ඔබතුමාට කොයි හරි තැනක ප්‍රමිතියෙන් බාලයි කියලා මට දැනුම් දීමක් කළොත් ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම කරනවා. ප්‍රමිති ආයතනයත් අපිත් උත්සාහ දරනවා ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ වෙළඳපොළට සපයන්න. දේශපාලන අර්ථකථනයක් නෙමෙයි ඔබතුමා වැදගත් ප්‍රශ්නයක් මතු කළ නිසා ලංකාවේ ටින් මාළු වෙළඳපොළ සම්පූර්ණයෙන් අසාමාන්‍ය ලෙස විවෘත කිරීම පිළිබඳ වගකීම පසුගිය රජයේ භාරගත යුතු වෙනවා. මම තමුන්නාන්සේට සංඛ්‍යා දත්ත එක්ක කිව්වා ලංකාවේ ඉතිහාසයේ සැමන් ගෙන්නන්න ගිය වියදම 5151යි. ඒක එක අවුරුද්දක් තුලදී 2015 දී 11918 වැඩි වුණේ 100 131. එතකොට ඔබතුමා ඒ නෑ ඔහොම තර්ක කළොත් මේ රටක් කරන්න බෑනේ. මේ තර්කය සාධාරණ එකක් වෙන්න එපා. ඔබතුමා රටගෙන සාධාරණ තර්කයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ මේ ඇත්ත විපත කළේ පසුගිය යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයා කියලා ඒක පිළිගන්න ඕනේ. ඒ තත්ත්වය වෙනස් කර ගැනීම සඳහා අපි දෙගොල්ලෝ මැදිහත් වෙලා
දැන් මේ ප්‍රශ්නෙට විනාඩි 14ක් ගත්තා.
එවැනි අතුරු ප්‍රශ්නේ ඒක රජයේ ප්‍රතිපත්තියක් වුණාම දැනුම් දෙන්නම්. අවශ්‍ය අවස්ථාවලදී යම් කිසි පීඩාවකට පත්වෙච්චාම මිනිස්සු අමාරුවක් තියෙනවා නම් ඒ අවස්ථාවේදී අපි ඒක අඩුමිනට දෙනවා. එහෙම එහෙම අවශ්‍යතාවය නැති වුණොත් ඒකේ ප්‍රතිපත්තිය ලිසින්ම ක්‍රියාත්මක කරන්නේ
නැහැ. බොහොම ස්තුතියි. ඔව් හරි ලැබෙනවා.
ව්‍යාපාර බිස්නස් කමිටි එක තීරණයක් ගත්තයි කිව්වා මේ කෝප්කෝපා මාධ්‍ය ආවරණයේ සීමා කිරීම. එහෙම තීරණයක් ගත්තද? යුක දාස් ඔබතුමා අහන්නේ මේ
නෑ ඒක ඒ කමිටුවේ කතා කරලා තීන්දුවක් ගන්න නෑ ඔබතුමා ඒ පැමිණිල්ලත් එතෙන්ට මේ ඉදිරිපත් කරන්න.
ඒක නෑ පාර්ලිමේන්තුව හෙළිදරව් වුණා බිස්නස් කමිටි එකේ මේ මාධ්‍ය ආවරණයේ සීමා කරන තීරණය කරුවා කියලා බිස්නස් කමිටි. එහෙම දෙයක් නෑ යුක දාස් අහන්නේ මේ නිලධාරී.
හරි හරි අහල කියන්නම් අපි ඒක. හරි ඒක සභාපතිතුමා සහස් කරන්න. චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා අධ්‍යාපන ඇමතුමාගෙන් ඇසීම.
ඔබතුමා හිටු බිස්නස් කමිටියේ ඉඳු ගත්තේ ඒකේ පැහැදිලිව ගත්තා මේක රීකන්සිඩර් කරන්න ඕනේ කියලා. You after 10 minutes you get up and you suddenly like you wake up and you coming again out of this මොකද? මොකක්ද මේකේ තේරුම? ඔබතුමා හොඳ ජේෂ්ඨ හිටු ඇමතිවරේ. ඔබතුමා විනාඩි 10 15 ගිලා නිදි මතේ මගේ හැරිලා ආපහු කියන මේක ගත්තේ නැහැ කියලා. ඒක හරි වැරදි. ඔබතුමා මීටරි වගකීම මේ වැඩ කරන්න.
හරි. ඒක 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 අපි උත්තේ මේ කාලය ඔබතුමා ඔබතුමා උදව් කරන්න කාලය පිරිමහ ගන්න.
මම නියඳෙන්නේ මෙහෙම දෙයක් කරන්න කියලා මට සුදුයි.
හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඒක කතා කරලා ඉවර කරන්න. හරි 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 මං අහන්නම් ලේකම්තු වාගේ එහෙම තමයි කියන්නේ. චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා අධ්‍යාපන ඇමතුමාගෙන් ඇසීමට.
දේරි ප්‍රශ්න අහනවා කතානායකතුමා.
කතානායකතුමනි සති දෙකක් කල් ගන්න.
බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා සහ සංස්කෘතික කටයුතු හා ආගමික කටයුතු
අර නොගණී කියලා හිතලා අහනවා.
ගරු බුද්ධික පතිරණ පාත්‍ර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට
පිළිතුර.
එක 5031යි. දෙක 5031යි. තුන ඔව්. හතර සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි වසම තුළ ජීවත් වන ප්‍රජාව තුළින් ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට උනන්දුවක් හා කැමැත්තක් දක්වන පුද්ගලයන්ගෙන් අයදුම්පත් කැඳවා උපරිම සමාජික සංඛ්‍යාව 30ක් වෙනසේ ග්‍රාමීය සුරකුම් ලංකා පොලිස් ආරක්ෂක කමිටු පිහිටුවීමට කටයුතු කර ඇත. එම ආරක්ෂක කමිටු මගින් දැනුවත් කිරීමේ දේශන නායකත්ව පුහුණු ඩෙංගු මර්ධන හා පරිසර පවිත්‍රතා වැඩසටහන් කතික චිත්‍ර පීඩා තරඟ පොදු උත්සව වෘත්තීය පුහුණු හා ආගමික සහජීවනය ඇතිකරවන වැඩමුළු ඇතුළු ප්‍රජාසේවා තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත. එක අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට නොහැකි වී ඇත. දෙක 2018 වර්ෂයේ ක්‍රියාත්මක වූ දිළිඳු පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීමට සහ ගමට පොලිසිය ජංගම පොලිස් ස්ථාන වැඩසටහන් මූල්‍ය අගයක් ලෙස තක්සේරු කර ඇත. තුන රුපියල් 60,11,53,954. ඔව්. දෙක ඔව්. පැන නොලගී. උපදේශක කාර්ය සභාව තියෙනවා. ඔබතුමාට තව මේවට යෝජනා ඉදිරිපත් කරන්න හැක්නම් පීයේ අගේ කර.
මොකද ඇහුනේ ඇමතුමා?
උපදේශක කාර්ක සභාවල් පාත්තන්ට කටයුතු කරලා තියෙනවා. එතකොට ඔබතුමාට අදහස් යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි තාමත් අගේ කර සලකනවා.
ඉවරද උත්තරේ? මට මේ ගරු කතානායකතුමනි, ගරු ඇමතුමා දුන්නු පිළිතුරේ සඳහන් කරා මේ ප්‍රජා පොලිස් ඒකක හරහා ලැබෙන ප්‍රතිලාභ සහ ගන්න ක්‍රියාමාර්ග. දැන් මේකෙදී එක කොටසක් පිළිබඳව සඳහන් වුණේ නැහැ. ඒ තමයි අපි දන්නවා මහ පරිමාණයේ ජාවාරම්කාරයෝට අමතරව මේ අන්තරායකර මත්ද්‍රව්‍ය හෙරොයින්, හෂීස්, මර්ජුවානා, ඒ වගේම ගංජා, කේරළ ගංජා, නීති විරෝධී මත් වතුර, මත් පැන් කියන්න මම කැමති නැහැ. පැන් කියන්නේ බොහොම ශුද්ධ වූ ජලය මොනාගමෙත් නිසා නීති විරෝධී මත් වතුර, ඒ වගේම නීති විරෝධීව අලෙවි කරන දුම්කොළ හා සම්බන්ධ නිෂ්පාදන සම්බන්ධයෙන් මේ ප්‍රජා පොලිස් ඒකකවල නිලධාරීන්ගෙන් ගමේ තොරතුරු ගන්න පුළුවන් හොඳම ඒකකයක්. ඒ වගේම අපරාධකරුවන්, පාතාල පුජ්‍යලයන් සහ වරෙන්තුකරුවන් උසාවිය මගාරින්. එතකොට බුද්ධ්‍යංශ සමාජිකයන් යොදවල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම වගේම ගමේ ඉන්න ග්‍රාම නිලධාරී, සමුද්‍ර සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පරිශ්‍රය නිෂ්පාදන සහකාර සහ හැම ග්‍රාම නිලධාරී වසමටම පත් කරන ප්‍රජා පොලිස් නිලධාරියා ඒ අයගේ ආරක්ෂාවත් සුරකින පරිදි, නැත්නම් අර සිවිල් නිලධාරීන්ගේ ආරක්ෂාවත් සුරකින පරිදි මෙන්න මේ කියන ගම ඇතුලේ අපරාධ සහ ගණිකා ව්‍යාපාරය මර්ධනය කරන්න මේ ප්‍රජා පොලිස් ඒකක දැන් මොකද මෙතුමත් කිව්වා අපේක්ෂිත පරමාර්ථය ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා කියලා.
ඒ නිසා
ඔව් ගරු කතානායකතුමනි, කෙටියෙන් තමයි මම ඊයේත් කිව්වේ, මම මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ ඔළුවේ තියෙන හිසකෙස් වලට වඩා ප්‍රශ්න අහපු මන්ත්‍රීවරයෙක්. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි,
ඒක ඔබතුමාට බය නැතුව කියන්න පුළුවන්.
මගේ ඔළුවේ තියෙන ඉසකස් කාණ්ඩ නම් තාම අහලා නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ මයික අහන්න ඕන ලස්සනට අහන්න මේ කතානායකතුමනි. සා මේ ටික කියන්න දු. මේකට මේක කටයුත්තට මේ කියපු අය යොදව ගන්න පුළුවන්ද කියලා මං අහන්නේ.
ඔව්. ඔබතුමා ප්‍රශ්න අහන්න. ඔබතුමා තාම ප්‍රශ්නට ආවේ නැහැ.
නැතනේ. මේ මයික් එක තියෙනවා.
හරි. ඔබතුමා කියපු ඒවට කියන්නද?
ඔව්. ඉතින් ඒ නිසා මං අහන්නේ මේ ටිකටත් මේ ප්‍රජා පොලිස් ඒකකවල නිලධාරීන් යොදව ගන්න බැරිද කියලා මම අහන්නේ. ඒක ලස්සනට අහන්න බැහැ නේද?
දැන් එකක් මගේ අරුණයි කියවනේ සමහරලාට එක දෙයක් අරමෙන් පණිනෝ. මේකේ තියෙනවා මත්ද්‍රව්‍ය නිවාරණය හා දූෂණය වැළැක්වීම, අපරාධ වැළැක්වීම, විසඳීම, ජාතික අතර සංහිඳියාව ඇති කිරීම, ආපදා කළමනාකරණය, ඒ ඔක්කොම තියෙනවා. එහෙනම් කියපු ටිකත් බලන්න. ඇත්ත.
ප්‍රශ්නේ කැමරාවට වැටලා. හරි. කැමරාවත් වැටෙනවද කියලා බලන්න වෙලානේ දැන් කරු කතාවේ ඊයෙන් පස්සේ. කමන්නේ. දැන් දෙවනි අතුරු ප්‍රශ්නේ. දැන් මේ පාර්ලිමේන්තුව සුවිශේෂී පාර්ලිමේන්තුවක්. මේකට ජනතාව මන්ත්‍රීවරු පත් කරනකොටම මේ ගංජා, කේරළ ගංජා, පාතාලය, වරෙන්තුකරුව, නීති විරෝධී මත් වතුර මේවට විරුද්ධව අරගල කරන සුපිලිපන් මන්ත්‍රීවරු පත් කරන්න කටයුතු කරා. බොහෝ දුරට. එතකොට ඒ මන්ත්‍රීවරුන්ගේ වගකීමක් වෙලා තියෙනවා, වගකීමක් යුතුකමෙන් එහා ගිල වගකීමක් වෙලා තියෙනවා මේ කියන කාරණා සම්බන්ධයෙන් අරගල කරන්න. මේ අරගල කරනකොට මේ ජාවාරම් පස්සේ ඉන්න අය
අයි වටේ යනවා.
ඈ වටේ යන්නේ නැහැ. ඔබතුමා ඉතින් පස්සේ පොඩ. ඔබතුමා මම මේක
කියන්නේ කෙලින්ම කියන්නේ.
හරි. කෙලි ගරු කතා නැද්ද කෙලින්ම තමයි මේ කියන්නේ. එතකොට දැන් මේ ඔබතුමා දන්නවා පෞගිය දවසල මාධ්‍ය වාර්තා පළමුව ආරක්ෂක ලේකම්තුමාට ජනාධිපතිතුමාට පවා හිරේ ඉන්න භයානක අපරාධකාරයෝ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි කරපු තර්ජනය කරනවා. හිරේ හිටියත් අපිට පුළුවන් උඹලව මරන්න කියලා. දැන් එහෙම තත්ත්වයක් යටතේ දැන් මේවට අරගල කරන මන්ත්‍රීවරුන්ගේ ඇමති ආරක්ෂක නිලධාරීන් අඩු කරලා තියෙනවා. දැන් අපි මේවට විරුද්ධව අරගල කරන අය දැන් ජනාධිපතිතුමාට තර්ජනය කරනවා නම් මේ මත්ද්‍රව්‍යකාරයෝ ආරක්ෂක ලේකම්ට තර්ජනය කරනවා නම් අර බුලත් මොකක්ද එකට හෙන ගහපුවාම ඇතුළේ තියෙන කිල්ලෝට ගැන අහවල් කතාවද කියනවා වගේ කරු කතානායක තුමනි. දැන් අපි මේ මත්ද්‍රව්‍යයට අරගල කරද්දී මේ ඇමති ආරක්ෂක නිලධාරීන් අඩු කිරීම 225ටම කරපු බරපතල තර්ජනයක්. මේ සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සලයයි
හරි
ආරක්ෂක කවුන්සලයේද වගකීම් බාරගන්නේ අදාළනේ නෑ ගරු නෑ ඔව් ගරු හරි
ඉතින්
දැන් මේ එතුමා අහනවාද ගරු මම ඇහුවේ ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ගැනනේ
හරි ඒකට උත්තර ලැබුණානේ
එතකොට පළවෙනි අතුරු ප්‍රශ්නයට අදාළවයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවේ
ඔව්
ඉතින් පළවෙනි අතුරු ප්‍රශ්නේ අදාළවනේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවේ
හරි ඉතින් දැන් හරි
පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇහුවේ
අපේ
කුඩුගංජ ගැන එතකොට කුඩුගංජ වලට අරගල කරන මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන දෙවෙනි ප්‍රශ්නේ ඇහුවේ
හරි ඒ ප්‍රශ්නේ අපි වෙනම ඒ ප්‍රශ්නේ මට මරික්කාර මන්ත්‍රීතුමාත් ඉදිරිපත් කළා මම ඒක කතා කරන්නම් මේ පොලිස් පැතුමත් එක්ක
නෑ ගරු කතානායකතුමනි
ගොමිසුති
අරු කතානායකතුමනි පොලිස් නිලධාරීන් ඉන්නේ පොලිස් රාජකාරී කරන්න දැන් අද මන්ත්‍රීවරුන් සඳහා සහ අනිකුත් අය සඳහා පොලිසියේ ඉන්නේ 85000යි එයින් 38000ක්ම දීලා තියෙන ඒ සඳහා නමුත් මන්ත්‍රීවරුන්ට මහජනයාගේ විශ්වාසයක් නැත්තම් පොලිසිය නැතුව යන්නේ මන්ද මහජනතාව කෙරෙහි විශ්වාසයක් නැතිනම් තමයි පොලිසිය ඉල්ලන්නේ නැත්තම් පොලිසිය ඉල්ලන්නේ ෆයිල් දුසා යන්නද පොලිසිය උස් දෙන්න පොලිස් මේ මොකද ෆයිල් ලවුසා යන බෑග් දුසා යන්න වැඩිය නෑ දෙන්න අපි ආරක්ෂාව දෙන්න රටටම ආරක්ෂාව දෙනවා මන්ත්‍රීවරුන්ට පවණක් නෙමෙයි මුළු රටේ සමස්ත ජනතාවට නෑ දැන් මේක මන්ත්‍රීවරු හොඳට දැනගන්න මේක පටන් ගත්තේ 89 මන්ත්‍රීවරුන්ට දුන්නා 5 දෙනෙක් Tamanට කැමති අය බඳවා ගන්න උපසේවා පොලිස් සේවයට ඒ එදා තිබිච්ච වාතාවරණය 89 ඊළඟට LTTE එකේ ප්‍රශ්නේ නිසා තවත් දෙන්නෙද 3 දෙනෙද දුන්නා දැන් 4 දෙනෙක් DP එක දෙන්නෙක් කරලා තියෙනවා සමහර පොලිස් ඩිවිෂන්ස් වල කොට්ටාස වල පොලිස් රාජකාරී කරන්න පොලිසිය නිලධාරින් නැහැ. දැන් මේක අවශ්‍ය වෙන්නේ තමුන්නාන්සලාට පොලිසිය නිලධාරින් දෙන්නද එහෙම නැත්නම් මහජනයාගේ ප්‍රදේශීය ආරක්ෂාව සඳහා යොදවන්න. එහෙනම් අපි අලුතෙන් බදවා ගන්නවා. එතකොට නැත්නම් තමුන්නාන්සලාට දෙන්නම් Tamanට කැමති කෙනෙක් අරවට බයවට පාවිච්චි කරන්න.
හරි, බොහොම ස්තුතියි. ශාන්ත බණ්ඩාරගරු මන්ත්‍රීතුමා.
අහනාගරු කතා නැතුණු.
ඔව් ඔව් කියන විසඟකට.
වරප්‍රසාද යටතේ මට මේ ප්‍රශ්නේ අහන්න තියෙන්නේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව හා සම්බන්ධව බුද්ධිපතින මහත්මයා හා කතා කරපු සම්බන්ධ ප්‍රශ්නයට අදාළයි. දැන් අපි අපේ චමල් රාජපක්ෂ පොලිසිය භාර ඇමතිතුමා හොඳ උත්තරයක් දුන්නා. හැබැයි මම අහනවා දැන් මේනකොට හිටපු මහ ඇමතිවරුන් ඔවුන් පරාජිතයි. ඔවුන්ට තනතුරු නැහැ. ඒ විශාල පිරිසකට සියලු දෙනාට ආරක්ෂක නිලධාරීන් 6-7 දෙනා ලබා දීලා තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ පිටිපස්සේ ආසනවල කැබිනට් ඇමතිකම් දරාපු නියෝජ්‍ය ඇමතිකම් දරාපු විශාල පිරිසකට 6-7 දෙනා ඉන්නවා. එතකොට හිටපු අගමැතිවරයාට 200ක් ඉන්නවා. අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ 70 ගානෙන් තවත් අඩු කරන්න කියලා නියෝග ඇවිල්ලා තියෙනවා. එතකොට අපි විශාල පිරිස දැන් එතකොට මේක කොයිතරම් සාධාරණද කොයිතරම් අසාධාරණද මේ දැන් මන්ත්‍රීවරුන් හැටියට අපි 4 දෙනෙකුගේ ආරක්ෂාවට අපි පුරුදු වෙලා හිටියා. අර බුද්ධිපතින මන්තුමා කියා වගේ අපි කුඩු ගන්ජත් එක්ක එතනෝල් එක්ක අපි ගණදෙනු කළේ නැහැ. අපි ඒවට විරුද්ධව අපි කටයුතු කරපු අය. එතකොට තමුන්නාසේ කටපියන්න. ඉතින් ඒ නිසා කරුණාකරලා අපේ වරප්‍රසාදයක් හැටියට ඔබතුමාගේ වගකීම අපේ ආරක්ෂාව හා සම්බන්ධව ඉතාමත්ම කාරුණිකව ඉල්ලනවා. දැන් චමල් රාජපක්ෂ මහත්මයා බොහොම සැරපිලිතුරක් දුන්නා. මා පොලිසිය නදාරින් ඉන්න මන්ත්‍රීවරුන්ගේ ෆයිල් බෑග් උස්සගෙන යන්න නෙවෙයි කියන්නේ.
හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. දැන් කිව්වනේ ප්‍රශ්නේ. හරි. හරි, එතුමා දන්නවා දැන් ප්‍රශ්නේ මොකද්ද කියලා. එතුමා ඒකට විසඳුමක් දෙයි. ශාන්ත බණ්ඩාරගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න අග්‍රාමාත්‍යතුමාගේ. ඔව්. හා කියන්න.
ගරු කතානායකතුමනි, ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. දැනට සමුදි සහනාධාර ලැබි පවුල් සංඛ්‍යාව 2020 සැප්තැම්බර් 1 දිනට සමුදි සහනාධාර ලැබූ මුළු පවුල් සංඛ්‍යාව 17,84,082. ඒ සහනාධාර වර්ගීකරණය අනුව පහත පරිදි වේ. එක් එක් දිස්ත්‍රික්ක අනුවත් ගරු කතානායකතුමා මේක ඇමුණුම තියෙනවා. එතුමාට මම මේක ලබා දෙන්නම්. ඒ වගේම දෙවැනි ප්‍රශ්නේ සමෘද්ධි සහනාධාරලාභී පවුල් සවි බල ගැන්වීමට අදාළව සමෘද්ධි ව්‍යාපාරයේ ආරම්භයේ සිටම වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ යටතේ විශාල ප්‍රතිලාභීන් ප්‍රමාණයක් සවි බල ගැන්වී ඇත. එම වැඩපිළිවෙල හේතුවෙන් 2005 වසර වන විට 19,60,664ක් පමණ වූ සමෘද්ධිලාභීන් සංඛ්‍යාව 2015 වසර ආරම්භයේදී 14,53,000ක් වූ අතර 2018 වර්ෂයේ වන විට 13,84,000ක් දක්වා අඩුවීම කැපී පෙනෙන සාධනීය ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැක. කෙසේ වෙතත් මෙතන තමයි වැදගත් කාරණාව තියෙන්නේ ගරු කතානායකතුමනි. කෙසේ වෙතත් පසුගිය යහපාලන රජය විසින් 2019 වර්ෂයේදී දේශපාලනික ලෙස තෝරාගත් නව ප්‍රතිලාභීන් 4,33,500කට පමණ සමෘද්ධි සහනාධාර හිමිකම් ලබා දීම නිසා මේ වන විට මුළු සමෘද්ධිලාභීන් සංඛ්‍යාව 17,84,082 දක්වා වර්ධනය වී ඇත. ඒ කියන්නේ ගරු කතානායකතුමනි, අද සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාවෙන් 25%ක් 2019 ජනාධිපතිවරණය පැවති යහපාලන ආණ්ඩුවේ නායකයන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඒ අනුව අපිට දැනට තේරුම් ගිහිලා තියෙනවා ගරු කතානායකතුමනි, තාම මේ දිලිඳු භවෙන් ඉන්න කණ්ඩායම් අපි මේ වෙනකොට හඳුනාගෙන යනවා. එහෙනම් ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා. ඒ වගේම පොරොත්තු ලේඛනයේ ඇති පවුල් සඳහා සමෘද්ධි සහනාධාර ලබා දීමට පියවර ගන්නේද පොරොත්තු ලේඛනයේ ඇති ආයුධින්කරුවන් අතුරින් සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති පවුල් පිළිබඳ දීප ව්‍යාප්ත විධිමත් අධ්‍යයනයක් මේ වෙනකොට කරන්න කියලා ගරු කතානායකතුමනි අතිගරු අගමැතිතුමාගේ උපදේශ පරිදි සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්තුමා වෙත අපි ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තව මාස දෙකක කාලයක් තුළ ඉතාම සවිස්තර තොරතුරු මේ සම්බන්ධයෙන් ලබාගෙන ඉදිරි පියවර ගන්න. එවගේම ඊළඟ ප්‍රශ්නට උත්තරේ මේ වන විට ඉහත කරුණට අදාළව හා දැනටමත් සවි බලගන්වී ඇති ප්‍රතිලාභින් හඳුනා ගැනීමට සැලසුම් සමුද්‍රි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සකස් කරමින් පවතින අතර අවසන් තීරණයකට අපිට එළඹිය හැක්කේ ගරු කථානායකතුමනි මේ අපි කරන සමීක්ෂණයේ ලැබුණයින් පස්සේ ඒ සමීක්ෂණය ඉතාම විධිවත්ව දීපව්‍යාප්තව අපි සිදු කරලා ලබා ගන්න තොරතුරු මත තමයි අපි ඊළඟට සමුද්‍රි සහනාධාරයේ ලැබිය යුතු කණ්ඩායම් පිළිබඳව නිශ්චිත තීරණය ගන්නෙ ඊළඟ ප්‍රශ්නය අදාළ නොවේ.
බොහොම ස්තුතියි. පළවෙනි ප්‍රශ්නේ
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ස්තුතියන්ත වෙනවා ගරු ඇමතුමාට. විශේෂයෙන්ම පසුගිය කාලය තුලදී ලක්ෂ 6කට සමෘද්ධි සහනාධාර ලබා දුන්නා. ඒ ලබා දීම සම්බන්ධව ගැටලුවක් නැහැ. නමුත් ඒ සඳහා ඒ විශාල වශයෙන් උත්සව පැවැත්වුවා. ඒ උත්සව පවත්වද්දී අපි දැක්කා ටී-ෂර්ට් ගහලා විශාල වශයෙන් ඒ උත්සව වලට වියදම් කරපු මුදල කොපමණද, ඒ වෙන් කරන ලද ඒ වියදම් කරපු මුදල් අහිංසක සමෘද්ධි ප්‍රතිලාභීන් විසින් සතෙන් සත එකතු කරපු මුදල් වලින්ද වියදම් කරේ කියලා ගරු ඇමතුමෙන් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි 2019 ජනාධිපතිවරණයේ ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය සහ ඒ පැවති යහපාලන ආණ්ඩුව විසින් මම මේබල කිව්වා වගේ 25%ක් සමෘද්ධි සහනාධාර ලාභින් සංඛ්‍යාව වැඩි කරන්න තීන්දුව කළා තිබ්බා. ඒක තේරීමේදී රජයේ නිලධාරීන්ට තිබ්බ අවකාශය ඉතාම අවමයි. ඔවුන් විසින් ප්‍රමුඛතා ලේඛන සකස් කළා තිබ්බට අපි දන්නවා විශේෂභාර ඇමතිවරයා හැටියට ඒ ඇමතිවරයාගේ මැදිහත් වීම මත තමයි ඔවුන්ගේ දේශපාලන පක්ෂයට පාක්ෂිකයන් බදවා ගැනීමේ මුවාවෙන් තමයි මේ සමෘද්ධි සහනාධාර ලබා දීම සිදු වුණේ. ඒ හරහා දැඩි ව්‍යාකූලභාවයකුත් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. මොකද ඒක ලැබිය යුතු දිලිඳු කණ්ඩායම් වලට නොලැබිලා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් වලට ලැබීම සම්බන්ධයෙන් ජනතාව තුළ අද ව්‍යාකූලභාවයක් සමාජයේ නිර්මාණය වෙලා තියෙනවා ගරු කථානායකතුමනි. ඒ වගේම තමයි මේ සමෘද්ධි සහනාධාර ලබා දීම සඳහා සෑම දිස්ත්‍රික්කෙම උත්සව සංවිධානය කරලා තියෙනවා. ඒ උත්සවවල මේ වෙනකොට පැමිණිලි පවා ලැබිලා තියෙනවා. මේ ටී-ෂර්ට් මුද්‍රණය, පෝස්ටර් මුද්‍රණය, බැනර්, නාමපුවරු, ඒ වගේ මේ පැවති උත්සව සඳහා දරපු වියදම් සම්බන්ධයෙන් ඒ ගැන ඔබතුමා අපෙන් ප්‍රශ්නයක් විමසුවොත් මම නිවැරදිව ඒ සංඛ්‍යාලේඛන ලබා දෙන්න කටයුතු කරන්නම්.
හරි, බොහොම ස්තුතියි.
දෙවෙනි අතුරු ප්‍රශ්න.
ඔව්, බණ්ඩාර.
සම්පූර්ණ අසත්‍යයක්. අපිට ඕන විදිහට සමෘද්ධියකට දාන්න බැරි වුණායි බොරුවක් ඒක. කරුණාකරලා අසත්‍ය ප්‍රකාශ කරන්න එපා පාර්ලිමේන්තු. ඔව්, මගේ ආසනෙත් එහෙමයි.
ගරු කථානායකතුමනි, මේ පාස්කු ඉරිදා ප්‍රහාරය නවත්ත ගන්න බැරි වෙච්ච නීතිය සාමය භාරව හිටපු ඇමතිවරු මේ සමෘද්ධි ව්‍යාපාරයේ දේශපාලනීකරණය කළා ජනතාව.
ඔය ප්‍රශ්නේ උතනින් නවත්ත. ඔය ප්‍රශ්නේ උතනින් නවත්ත ගනිමු. බොහොම ස්තුතියි. ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමා. තුෂාර අමරසේන මන්ත්‍රීතුමා,
ගරු
අහන්න ප්‍රශ්නේ.
ගරු කතාන
කර්මාන්ත ඇමතුමාගේ ප්‍රශ්නේ.
අරු කතානායකතුමනේ බොරෙන් අමෝලෙන් බොරු කියන්නේ.
ගරු ඇමතුමා, ඔබතුමා ප්‍රශ්නේ අහනවද නැත්නම් වෙන මොකද? ඔබතුමා ප්‍රශ්නේ අහන්න.
මගේ ප්‍රශ්නේද? මම අහනවා කතානායකතුමා.
හරි ඇමතුමා, උත්තර දෙන්න. ඕන නලින් බණ්ඩාර.
ඔබ කතානායකතුමා සති දෙකක් කාලයක් ඉල්ලනවා.
පළවෙනි අතුරු ප්‍රශ්නේ ඉතර හේවි කර ගතනයි තුමනි. දෙවෙනි අතුරු ප්‍රශ්නේ මම අපේ ගරු ඇමතුමාෙන් අහන්න කැමති. මේක මේ ප්‍රශ්නෙට අදාළම නෙමෙයි, නමුත් සභාවේ ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න ඕන නිසා විශේෂයෙන්ම පසුගියදා මහනුවර ඇතිවිච්ච ඒ ගොඩනැගිල්ල කඩාවැටීමත් එක්ක ඇතුණු ඛේදවාතකයත් එක්ක කොළඹ ප්‍රදේශයේ තියෙනවා. ඊළඟ කාරණේ මේ සමුළු නිවාස ඔබතුමා දන්නවා 1977 ආණ්ඩු කාලයේ සමුළු නිවාස නිර්මාණය කරේ අවුරුදු 50ක් විතර ආසන්න වෙනවා. එහි ඉන්න මං හිතන රටේ උසස්ම නිලධාරීන් තමන්ගේ වැටුපෙන් 112.5% ගෙවලා තමයි සමුළු නිවාස වල ඉන්නේ. ඒ ගොඩනැගිලි අද කඩාවැටීමේ තර්ජනයක ලක් වෙලා තියෙනවා. දැන්ට අවුරුදු 50ක් විතර ගත වෙලා තියෙන්නේ මේ නිවාස වලට. ඒ නිසා මං ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි, විශේෂයෙන්ම රජයේ අවධානය යොමු කරලා BRO එක හරහා හරි පරීක්ෂණයක් කරලා මොකද සිද්ධියක් වෙන්නේ ඉස්සල්ලා ඒ ගැන අවධානය යොමු කරන්න ඕන නිසා තමයි මේ අවස්ථාව ගත්තේ.
බොහොම ස්තුතියි. ඔව් සේමසිං එමෙතිව
ගරු කතානායකතුමනි අර ඉබලේ මතු කරපු කාරණාව සම්බන්ධයෙන් ගරු කතානායකතුමනි මම නැවත වගකීමෙන් කියනවා සිරිකොතේ ඉඳලා තමයි සමෘද්ධි ලාභින් තේරුවේ රංජිත් මඩු බණ්ඩාරමතුමා සිරිකොතෙන් එළවල දීපු හින්දා
ඔය ප්‍රශ්නේ ඔතනින් අවසන් කරමු
දෙවනි අතුරු ප්‍රශ්නේ සම්බන්ධයෙන් මම හිතනවා අපිට විශේෂපතේට අදාළ කාරණාවක් නෙවෙයි ගරු කතානායකතුමනි ඒක රාජ්‍ය පරිපාලන අමාත්‍යාව වෙත යොමු කරන්න අපි
හරි හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි